ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
සූදානම් වෙමු. එහෙමනම් අද දවසේදීත් මේ ගෙවිලකේ සතිය ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්වෙත්ති පිළිබඳව කතා බහ කරන සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට. තොරතුරු විග්‍රහය සඳහා ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබදාසනක් ආයිබෝන් මනෝජ්.
සුබදාසනක් ආයිබෝන් දිල්රුක්ෂි.
මාර්තු මාසේ 7 වෙනිදා කළු ඉරිදාවක් බවට ශ්‍රී ලංකාවේ කතෝලික අගරදුගුරු සභාව විසින් නම් කරනු ලැබුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කළ ඒ ජනාධිපති විමර්ශන කමිටුව මගින් සොයාගත් කරුණු ප්‍රමාණවත් නොමැති බවට මේ ප්‍රහාරයේ මහමොලකරුවන් කවුරුන්ද, මේ ප්‍රහාරයට අතහිත දුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධව නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමක් සිදු වෙලා නැහැ කියන චෝදනාවත් සමගින් ඒක තවදුරටත් දීර්ඝ බවට පත් වුණා. ඊයේත් මේ කළු ඉරිදාවක් නැවත වතාවක් සමරුන් ලැබුව ශ්‍රී ලංකාවේ මේ විරෝධතාව දැන් දිගටම ක්‍රියාත්මක වන වගක් තමයි පෙනී යන්නේ. කළු ඉරිදා විරෝධතා, ඒ වගේම ජනාධිපති විමර්ශන කමිටුව විසින් එළිදක්වන ලද කමිටු වාර්තාව සම්බන්ධව තොරතුරු පිළිබඳව තමයි අද දවසේදී අපේ මුල්ම අවධානය යොමුන්නේ. අපි කැමැති අලුත්ම තොරතුරු දැනගන්න මනෝජ්.
ඔව්, ඔබ සඳහන් කළා වගේ ඊයේ දිනයක් කළු ඉරිදාවක්. මීට කලින් සතිය තමයි මෙය ක්‍රියාත්මක වුණේ. ආරම්භ කළේ පාස්කු ප්‍රහාරයට කඩිනමින් සාධාරණයක් ඉල්ලලා තමයි. ඉරිදා දවසේ දේව මෙහෙයන්වරින් පසුව දේවස්ථාන ඉදිරිපිට මේ ආකාරයෙන් කළු ඇඳලා නිහඬ විරෝධතාවක් ක්‍රියාත්මක කරන්න කතෝලික ජනතාව තීරණය කරලා තියෙන්නේ. ඒ අතරේ අපි දැක්කා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරලා සඳහන් කළා පාස්කු කොමිෂන් වාර්තාව ඔවුන් පිළිගන්නවා කියන කාරණේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ හරහා ඉක්මනින් මේ සම්බන්ධයෙන් වරදකරුවන් නීතිය රැහැනට අරගෙනේ කියලා. කතෝලික රදගුරු සමුළුව අගරදගුරුතුමන්ගේ අත්සනින් මේ වාර්තාව නිකුත් කළේ. මේ නිර්දේශ නිසි ආන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කරලා කඩිනමින් පියවර ගන්න කියලා ඔවුන් රජයෙන් ඉල්ලනවා. මේ සිද්ධීන් වලට, අපරාධ වලට ඍජුව හරි වක්‍රව හරි සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන්ගේ තරාතිරම නොබල ඔවුන්ව නීතියේ රැහැනට රැගෙන එන්න ප්‍රමුඛත්වය දෙන්න කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රහාරය සැලසුම් කරපු, දියත් කරපු, ආධාරානුබල ලබා දුන්, උපකාර කරපු සියලු දෙනා, අපරාධේ වළක්ව ගන්න උත්සාහ නොකරපු සියලු දෙනා, වගකීම් රාජකාරී පැහැර හැරි අය, මේ හැම දෙනාටම නීතිය ප්‍රකාරව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. සහ ඒ සඳහා නීතිපතිවරයාට පූර්ණ බලය නිදහස දෙන්න කියන එක ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් රදගුරු සභාව සඳහන් කරන්නේ මේ කාර්යයන් තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න කියලා. සාධාරණ ප්‍රමාද කිරීම කියන්නේ සාධාරණ ප්‍රතික්ෂේප කිරීමයි කියන අදහස මේ ලිපිය මගින් ඔවුන් තවදුරටත් අවධාරණය කරලා තියෙනවා.
දැන් මේ කමිටු වාර්තාව සම්බන්ධව තවත් විශාල විරෝධතාවක් නැගෙනවනේ. ඇතැම් මේ කමිටු වාර්තාවේ වෙලුම් නිසි පරිදි හෙළිදරව් කිරීමක් කරලා නැහැ. මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඒවා බොහොම රහසිගතව තියාගෙන ඉන්නවා කියලා. මේ චැප්ටර් 22ක්, ඒ කියන්නේ වෙලුම් 22ක් සම්බන්ධව තියෙන මේ අර්බුදයට මොකක්ද මේ වෙනකොට තියෙන තත්වය?
ඔව්, විශේෂයෙන් ජාතික ආරක්ෂාව සහ ඊට අදාළ සංවේදී කාරණාත් මේ ඇතුළේ තියෙන්න පුළුවන් කියන අදහස දෙකටම තිබුණා. විශේෂ භාර ඇමතිවරයා සරත් වීරසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයකුත් කරා. ඔහු එහිදී අවසාන වශයෙන් සඳහන් කරා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ ගැන කතානායකතුමාට ඉදිරිපත් කරන්න, ඊට පස්සේ ජාතික ආරක්ෂාවට බාධා නොවන විදිහට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. කොහොම වුණත් මේ ලබා නොදුන්නු වෙලුම් 22 මේ වන විට නීතිපතිවරයාට බාර දීලා තියෙනවා. ඒ අනුව ජනාධිපති කොමිසමේ පාස්කු වාර්තාව සම්පූර්ණ වශයෙන් මේ වන විට නීතිපතිවරයාට බාර දීලා තියෙන්නේ.
රටේ එක නීතියක් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධව යම් යම් යෝජනා සහ සාකච්ඡා සිදුවෙමින් යන වගටත් අපිට පෙනී යනවා. මහජන ආරක්ෂාව සම්බන්ධ විශේෂ භාර අමාත්‍යවරයා සරත් වීරසේකර මහතාත් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ කරලා තිබුණා. අපි කැමති ඒ සම්බන්ධව තියෙන සාකච්ඡා, සූදානම සහ මේ වෙනකොට යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා නම් යම් තාක් දුරකට ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න.
නිර්දේශ විදිහට කිව්වොත් සරත් වීරසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්ව පරිදි ලංකාවේ උපදින සියලුම දරුවන්ට අවුරුදු 5 ඉඳලා 16 වෙනකන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා උන් අවධාරණය කරනවා. එහෙම කටයුතු නොකරන හැම පාසලක්ම තහනම් කිරීමට පියවර ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. සහ මද්‍රාසා පාසල් නියාමනය කරන්න කටයුතු කරනවා කියලා තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ජාතික ආරක්ෂාවට වර්තමානයේ සහ ඉදිරියේදී තර්ජනයක් වෙන්න පුළුවන් තැන් හඳුනගෙන ඒව වළක්වන්න පියවර ගණනාවක් ගන්නවා. ඒ අතර එකක් විදිහට බුර්කාව තහනම් කරන්න විශේෂ නියෝගයක් සඳහා විශේෂ බාර අමාත්‍යවරයා විදිහට අත්සන් කරා. එයත් ඔහු සඳහන් කරලා තියෙනවා මේ පාස්කු ප්‍රහාර වගේ ප්‍රහාර වලට යොමු වෙන්න කලින් පුද්ගලයන් මූලධර්මවාදී අවධියට යොමු වෙනවා කියලා බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරලා තියෙනවා. ඒ වගේ හඳුනාගත්තු අන්තවාදී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න කලින් ඔවුන්ව අනිවාර්ය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරන්න කටයුතු කරනවා කියලා තියෙනවා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දඬුවම් දෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒ අතරේ මේ පාස්කු ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායම් වලට අවුරුදු ගාණක් ඉඳලා කටාර් වල හිටපු මොහමඩ් ඉබ්‍රහීම්, මොහමඩ් නෞෆර් කියන අය සම්බන්ධයි ඔවුන් මේ ප්‍රහාරය සඳහා සම්බන්ධ වෙච්ච අයට ඔවුන් එක්ක ළඟින් වැඩ කරලා තියෙනවා, ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රහාරය දියත් වෙන අවස්ථාව දක්වා මතවාදීව මේ නෞෆර් කියන පුද්ගලයා සහරාන්දාය කණ්ඩායම මෙහෙවල තියෙනවා කියලා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ වගේම සහරාන්ගේ මේ පුපුරන බෝම්බ පුපුරණකම කටයුතු සඳහා මුදල් ප්‍රවාහන පාසුකම් සියල්ල ලබා දීලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරයේ, කියන්නේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විදිහට කටයුතු කරපු ඉබ්‍රාහීම් සහෝදරයන්ගෙන් මේ සඳහා මුදල් හම්බුණා. 2018 ඉඳලා පාස්කු ප්‍රහාරය වෙනකන් ලක්ෂ 500කට ආසන්න මුදලක් තමන්ගේ ව්‍යාපාරවලින් මුන් ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්ක විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් අවස්ථා ගණනාවකදී සිද්ධ වෙච්චි සුළු අත්හදා බැලීම් මේවා පිළිබඳව සරත් වීරසේකර අමාත්‍යවරයා අවධානය යොමු කළා. මේ සිද්ධීන් වලට රජය, එවකට පැවතුණු රජය සංවේදී වුණා නම්, අවධානයෙන් හිටියා නම් මේ පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා නේ කියන අදහස විශේෂ බාර අමාත්‍යවරයා විදිහට සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඔව් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ සිදු කරපු ප්‍රකාශයේදී තවත් කරුණු හෙළිදර දැක්වීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ ජාතික ආරක්ෂාව යටතේ මේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත්ත පිරිස්, දැනට රඳවාගෙන ප්‍රශ්න කිරින පිරිස් සහ නිදහස් කරපු පුද්ගලයන් සම්බන්ධව මෙන්න මේ ආකාරයෙන්.
පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 200 දෙනෙකු බන්ධනාගාර ගත කර 66 දෙනෙකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු කරනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ අපපිට නිදහස සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශන කටයුතු කරනවා. ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන තුනක් තහනම් කිරීමට කටයුතු කර තිබුණා. නැෂනල් තව්හීද් ජමාත්, ජමාතේ මිල්ලාත ඉබ්‍රාහම්, විල්යාතේ
අතරතුරේදී මේ හිටපු අමාත්‍යවරයෙක්, හිටපු අධිකරණ අමාත්‍යවරයා අත් වශයෙන්ම දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා මේ පෙරේද එක්තරා මහජන හමුවකදී. කෙලින්ම ඇඟිල්ල දිගු කරනු ලැබුවා යම් යම් මැති ඇමැතිවරුන්ට. මෙන්න මේගොල්ලෝ තමයි ඒ කාලයේදී පැවති රජයට බලපෑම් කරලා තියෙන්නේ. ඒ හේතුව යටතේ තමයි ඒ ඇති වුණු බලපෑම් මත තමයි යම් යම් ක්‍රියාමාර්ග ගැනීම් අත්හිටුන් ලැබුවේ කියලා මේ ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් යම් කොටසක්.
එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක් නැහැ කියපු, එක වහබ්වාදියෙක් නැහැ කියපු, පාර්ලිමේන්තුවේ ගිරිය කඩාගෙන දේශන පවත්වපු රිෂාඩ් බදුරුද්දීන්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජබි රහ්මාන්ගෙන්, රාජිත සේනාරත්නගෙන් අපි අහනවා එදා පාස්කු ඉරිදා විය ගිය ජනතාවගේ ජීවිතවලට ඒගොල්ල වගකීම බාර ගන්නවද කියලා. එදා පාර්ලිමේන්තුවේ හිටිය මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරු 1000 දෙනෙක්ගේ කණ්ඩායමක්, ඒ 1000 දෙනාගේ කණ්ඩායමේ ද අගමැතිට බල කරා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධූරෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි වෙයි කියලා තියෙන බය නිසා එදා රනිල් වික්‍රමසිංහට සිද්ධ වුණා අන්තවාදි ජාතිවාදී මුස්ලිම් මන්ත්‍රීවරු 17 දෙනාගේ නියෝගය ක්‍රියාත්මක කරලා මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කරන්න. මේක මෙහෙව්වේ රිෂාඩ් බදුද්දීන් කියලා මම දැනුත් කියනවා. මේක මෙහෙව්වේ හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරේ මුජිබි රහමාන් කියලා මම දැනුත් කියනවා. ඒ වගේම එදා ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කරුවේ අසාඩ් සාලිය කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකද්ද මේක හොයාගන්න පොලිසියට තියෙන ප්‍රශ්නේ? පොලිසියට ඒ තරම්වත් තේරෙන නිලධාරියෙක් නැද්ද?
ඔව්, දැන් මේ අසාඩ් සාලි සම්බන්ධව තවත් විශේෂිත කතාබහක් පසුගිය සතියේදී උද්ගත වුණා. අසාඩ් සාලි හිටපු ආණ්ඩුකාරවරයා සිදු කරපු ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් එහි යම් කොටසක් මේ අවස්ථාවේදී මම ඔබ වෙත ඉදිරිපත් කරන මුලින්ම,
අපිට කුර්ආනයයි හදීසියයි ශරියායි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ. රජේ නීතිය තියන්න පුළුවන්, රජේ නීතිය රජේට රටට ඒක එක පැත්තක තිබිච්ච දෙයක්. අපේ වටාව ඇවිල්ලා අපේ නීතිය කුර්ආනයේ හදීස් නබිතුමාගේ හදීස් එක ඒ අරෙන් අපිට ඊට පිට නීතියක් අපිට නැහැ.
දැන් එක රටක් එක නීතියක් කියලා කිව්වට රටේ සියලුම දෙනාම එකම නීතියකට අනුකූල විය යුතු බවට සඳහන් කළාට, ඇතැම් පුද්ගලයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මේ දේ හරහා ජාතිවාදයේ හිසෝසවනවා කියන විශාල චෝදනාවක් යටතේ මේ දවස්වල මේක ආන්දෝලනාත්මක කතාවක් බවට පත්වලා තියෙනවා. හිටපු ආණ්ඩුකාරවරයාගේ අසාඩ් සාලි මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය බොහෝ දෙනෙක් මේ වෙනකොට ඔහුට එරෙහිව නඩු ගොනු කිරීම පවා සිදු කළා තියෙනවා. මේ තත්වය පිළිබඳව මොකක්ද මනෝජ් අපිට දැන් වෙනකොට වාර්තා වෙමින් තියෙන තත්වය?
අසාඩ් සාලි ඉඩපු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක් පිළිබඳව මේ වෙලාවේ සමාජය අවධානය යොමු වෙලා තියෙනවා. අර මේ රටක් එක නීතියක් කියන එක ඇතුලේ ශරියා නීතිය සහ මුස්ලිම් නීතිය අවලංගු කරන්න උත්සාහ කරනවා නම් මීට එකග වෙන්නේ නැහැ. කන්ද උඩ රට නීතිය, තේසවලාමේ නීතිය, මේ වගේ විවිධ නීතීන් රට ඇතුලේ ක්‍රියාත්මක වෙන වෙලාවක ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම නවත්තනෝ නම් ඊට මුස්ලිම් ජනතාව එකඟ වෙන්නේ නැහැ කියන අදහස ඔහු මතු කරලා තිබුණා. ඒක මේ වන විට විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන වෙලාවක අසාඩ් සාලි හිටපු මන්ත්‍රීවරයා කරපු මේ ප්‍රකාශය ටිකක් සමාජයේ රත් කරවන සුළු ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ අතරම අපිට සඳහන් කරන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කවුද, රජයේ ප්‍රබලයින් ඒ සඳහා සම්බන්ධ බවට විශේෂයෙන් ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ නම් සඳහන් කරමින් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කිහිප දෙනෙක් එකතු වෙච්ච තැනක කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් CID ඔහුගෙන් ප්‍රශ්න කරා. අවස්ථා දෙකකදී ඔහුට එන්න කියලා කිව්ව ආවේ නැහැ. නමුත් පසුගිය සිකුරාදා දිනේ ඔහු ගියා. පැය පහක් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තිබුණා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමග තමයි ඒ අවස්ථාවට ඔහු සහභාගී වුණේ. ඉතින් ඔහු සඳහන් කළේ යම් විදිහට මේක සනාථ කරන්න මූලාශ්‍ර ඉදිරිපත් කරන්න බෑ. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතීන් අතර අසමගියක් අවිශ්වාසයක් ඇති වුණා නම් ඒ සම්බන්ධයෙන් සමන් කනගාටු වෙනවා. එහෙම නැතුව මීට සනාථ කරන්න තරම් සාක්ෂි අදහස් ඔහුළඟ නෑ කියලා ඔහු සඳහන් කළා. ඉතින් ඉස්සරහට සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය ඔස්සේ පළවුණු කාරණාත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන තියෙන මේ සාක්ෂිත් එක්ක සියල්ල නීතිපතිවරයාට ලබා දීලා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා.
අර අසාඩ් සාලි හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම තවදුරටත් කතා බහ කරන්න කැමතියි. මොකද ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රජයේ නියෝජනය කරමින් පක්ෂ විපක්ෂව අදහස් දක්වමින් තිබුණා. ඉන් අදහස් කීපයක් එකතු කරගන්නා මේ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මොකක්ද ඒ සම්බන්ධයෙන් කරන්නට යන ක්‍රියාදාමය? අපි බලමු මොනවද කියන්නේ කියලා.
ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. කොහොමත් එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන් ඒ කරුණු විමසලා ඒ අවශ්‍ය කරන නීතිපකාර කටයුතු අපි කරනවා.
එතකොට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න,
කාටවත් ඕන ඕන නීති පාවිච්චි කරන්න බෑ. රටේ අනුමත නීතියක් සම්මත නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුව හැම කෙනෙක්ම වැඩ කළ යුතුයි. මේ නීති වෙනස් කරාට පස්සේ ඒක ඔයගොල්ලන්ගේ නීතිය, මේක අපේ නීතිය කියලා කාටවත් කටයුතු කරන්න බෑ. එහෙම නීතියට එරෙහිව නීති විරෝධීව කටයුතු කරන ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අපිට හැකියාව තියෙනවා. ඉදිරියේදී කවුරු හරි රජයේ අනුමත නීතිවලට පටහැනිව වෙනත් නීතියකට අනුව කටයුතු කරන්න හැදුවොත්, මහජනතාව පොළඹවන්න හැදුවොත්, ඒ වගේම වෛරී දේශපාලනය වපුරවමින් ජාතීන් අතර බේද බිනි කර අපි ඒ අත්අඩංගුවට ගන්න කිසිම පැකිලීමක් නැහැ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදිත් රෝහණ මහතා මනෝජර ඔබත් සඳහන් කරපු ආකාරයට මේ සම්බන්ධව විමර්ශනයට කමිටුවක් පත් කළ තියෙන වගට නිල වශයෙන් ප්‍රකාශ කර හිටියා.
මේ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඔය තත්ත්වය ඒ ආකාරයෙන් තියෙනකොට අසත්සාලේ මන්ත්‍රීවරයා ගිහිල්ලා තිබුණා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන්න. ඉන් අනතුරුව ඔහු මාධ්‍යයට යම් අදහස් දැක්වීමකුත් සිදු කළා. ඔහු හැංගිලා ඉන්නේ නැහැ, ප්‍රසිද්ධිය එනවා අවශ්‍ය වෙලාවට අදහස් දක්වන්නට තොරතුරු ලබා දෙන්නට කට උත්තර ලබා දෙන්නට ඔහු සූදානම් කියලා.
අපි ඔය කතා කරන්න අපි එන්නම්, අපි ඇංගිලා නැහැ කියන එක තමයි මගේ ස්ථානාපතිම හම්බුනේ. එයා දන්නවා මම කොළඹ අතර මල්පාර තමයි ඉන්නේ කියලා. ඒකම මම අද අවසන් ඉඳලා ගහනවා ඩිරෙක්ටර් CID ට. මාව ඕනේ නම් මම දැන් එන්නම් කියලා කතා කරන්න කෝල් 15ක් විතර මං ගැව්වා. එතුමා ආන්සර් කෙරුවේ නැහැ.
මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යවරයා සරත් වීරසේකර මහතා සිදු කරපු තවත් එක් ප්‍රකාශයක් කරේ මගේ අවධානය යොමු වෙනවා ඊළඟට. යාපනයේ ඇතුළු ඒ ප්‍රදේශයේ LTTE නැවතත් හිසෝසෝමින් තියෙන වගට ඔහු යම් ප්‍රකාශයක් කරනවා. මේ සම්බන්ධව ඔහුට මේ ප්‍රකාශය සිදු කරන්නට බලපාපු හේතු මොනවද, මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙන කාරණා මොනවද කියලත් මම කැමතියි දැනගන්න මනෝජ්.
ඔව්, සරත් වීරසේකර ඇමතිවරයා සඳහන් කරලා තිබුණා යම් ආකාරයකින් යටපත් වෙලා තියෙන LTTE සංවිධානය ආයිත් හරලියට අරගෙන එන්න ද්‍රවිඩ දේශපාලනඥයින් යම් ආකාරයකින් උත්සාහ කරමින් ඉන්නවා කියලා බුද්ධ්‍යංශවලට, විශේෂයෙන් පොලිස් සහ හමුදා බුද්ධ්‍යංශවලට තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලා විශේෂ අමාත්‍යවරයා විදිහට ඉදිරියේදී උතුරට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අදාළ අංශවලට උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් සරත් වීරසේකර විශේෂ අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා.
හොඳයි, අපි ජාතික ආරක්ෂාව සම්බන්ධ වන කාරණා සහය වගේම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් එල්ල වුණු මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වන විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු, චෝදනා, ඒ වගේම විමර්ශන සම්බන්ධව වන කතාබහට මදක් විරාමය තබල අපි යමු දේශපාලන ශාස්ත්‍රයේ පැත්තේ. ඊළඟට වාර්තාවෙන් අපිට ප්‍රධානතම කරුණු මොනවද කියලා හොයලා බලන්න. මනෝජ්, අපිට වාර්තා වෙනවා මේ වත්මන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේවි, ඔහු එක් දුරකාලයකින් සමුගනීවි කියන කතාව ටිකක් පැතිරීගෙන යන කතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකවරයා කවුද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා කවුද, දැන් මෙතනදී බැසිල් ගෙනමත් අපිට කනින් කොනින් ඇහෙනවා. බැසිල් ඉහළට අරගෙන එන්නට යම් යම් ව්‍යායාම තියෙනවා, ඒට විරුද්ධ පාර්ශවත් ඉන්නවා කියලා පක්ෂය ඇතුළෙම. මේ කොයි කතාවෙත් ඇත්ත නැත්ත පිළිබඳව විමසා දැනගනිමු අපි ළඟට. මොනවද අපිට දැනගන්න තියෙන්නේ මනෝජ්?
දැන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශය කරේ ජනාධිපති කාර්යාලයේ තිබුණු හමුවකදී. ඒකට හේතු වුණේ ඊළඟ ජනාධිපතිවරණයට සුදුසු බැසිල් රාජපක්ෂ මහත්මය කියලා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ප්‍රකාශ කරලා තිබුණු අවස්ථාවක ජනාධිපතිතුමා සඳහන් කළේ යම් යම් පුද්ගලයින් රාජපක්ෂ පවුල ඇතුලේ අර්බුද නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා, නමුත් ඒ පවුල තුළ අර්බුදයක් නිර්මාණය කරන්න බෑ කියන කාරණේ තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිබඳවත් අදහස් දැක්වුවා. අගමැතිතුමා පිළිබඳව ලංකාවේ විතරක් නෙමෙයි මුළු ආසියාවේම මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔහු සතු ප්‍රබුද්ධ දේශපාලන දැනුමට, පළපුරුද්දට පරිණත බවට ලං වෙන්න හරි තව කෙනෙකුට හැකියාවක් නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයා ගැනත් අදහස් දැක්වුවා. එතුමා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහත්මයා පක්ෂයක් හදලා ජනාධිපතිවරණේ ජය ගන්න, පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙන යන්න අවිවාදයෙන්ම වැඩ කරපු කෙනෙක්. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියන නායකත්ව දෙකම රජයක් කරගෙන යද්දී තමන් බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා කිසි වෙලාවක තමන්ට බලපෑම කරලා නැහැ. අවස්ථා කිහිපයකදීම කිහිප දෙනෙකුටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා ගෝඨට මේක කරගෙන යන්න දෙන්න ඕන කියලා කියන අදහස ජනාධිපතිතුමා කිව්වා. ඒත් එක්කම බැසිල් රාජපක්ෂ මහත්තයත් එහෙම තමන්ට බලපෑම් කරලා නැහැ, කිසිම අර්බුදයක් නැතුව ඉස්සරහට රටගෙන යනවා, ඒ සඳහා කටයුතු කරනවා කියන අදහස ජනාධිපතිතුමා මේ අවස්ථාවේ සඳහන් කරලා තිබුණා.
එකන්නේ නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැහැ ජනාධිපතිවරයා ලබන වර ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් බවට නැවතත් පත් වෙනවා කියලා.
ඔව් යම් අදහසක් කියලා තිබුණා. කියන්නේ ඍජුවම ඉල්ලනවා කියනවට වඩා තමන් ආයේ එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාවයි පක්ෂයයි කියන කාරණාව ඒ වචන දෙක ජනාධිපතිතුමා සඳහන් කරා.
එතකම මේ පොහොට්ටුව තුළ යම් යම් අර්බුද තවදුරටත් පවතින වගට අපිට යම් ඉඟි ලැබෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන් පක්ෂය තුලින්ම නැගෙන යම් යම් විරෝධතා හමුවේ දැනගන්නට ලැබෙනවා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් යම් චෝදනාවක් කරනවා කියලා ජනාධිපතිවරයා හමු වෙලා. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ?
ඔව් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා මුණ ගැහුණා. මේ කණ්ඩායම හඳුන්වලා තිබුණේ තනතුරු දරන්නේ නැති දැනට ආණ්ඩු පාර්ශ්වයේ ඉන්න මන්ත්‍රීවරුන් හැටියට. පහුගිය 15 දින තමයි මේ හමුව තිබුණේ. මන්ත්‍රීවරු 18 දෙනෙක් විතර ඒකට සහභාගී වෙලා හිටියා. සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මේ කතාව පටන් අරගෙන ඌ කිව්වා මේ විමල් වීරවංශ ඇමතිවරයා කරලා තියෙන ප්‍රකාශ ආණ්ඩුවට හානිදායකයි. ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරන අය ඉන්නවා. මේකෙන් ආණ්ඩුවට වෙන හානිය සුළුපට නෑ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම මේ විමල් වීරවංශ ඇමතිවරයා කොළඹ තිබුණු සම්මන්ත්‍රණයකදී කියලා තිබුණා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදීන් ආණ්ඩුවේම පිරිසක් ආරක්ෂා කරනවා කියලා. මේක ටිකක් පරපතල ප්‍රකාශයක් විදිහට අරගෙන සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමා හම්බ වෙන්නත් මේ මන්ත්‍රී කණ්ඩායමට අවස්ථාව ලැබිලා මේ මන්ත්‍රීවරු දිගින් දිගටම අදහස් පළ කළා දුන විශේෂයෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා කියලා තිබුණා. මේ විමල් වීරවංශ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන අවධානය යොමු කරන්න ඕන. ආණ්ඩුවට පහර දෙන්නේ ආණ්ඩුවේම සමහර අය. ඒක ආණ්ඩුවට හොඳ නෑ, මෙහෙම ඉදිරියට යන්න බෑ කියලා මේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමල් වීරවංශ ඇමතිවරයා කරපු ප්‍රකාශයම ආයිමත් අරගෙන අදහස් දක්වලා තිබුණා. ඉතින් දිගින් දිගටම අපිට පේන්න තියෙන්නේ ආණ්ඩුව නිර්මාණය කරන්න උදව් කර ඇමතිවරයාගේ වර්තමාන හැදින් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දෙයක් ආණ්ඩුවේම පසු පෙළෙන් මන්ත්‍රීවරුන්ගෙන් නැගෙනවා මතුවෙනවා කියන කාරණය තමයි මේ හරහා පැහැදිලිවම පේන්න තියෙන්නේ.
මීළඟට මේ සීනි සම්බන්ධව තියෙන කතාබහ පිළිබඳව ටිකක් තොරතුරු දැනගන්න කැමති ඔබෙන්. මීළඟට සීනි කිලෝවකට රුපියල් 50ක් වෙලා තිබුණු බද්ද 125ක් දක්වා අඩු කිරීම තුළින් ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 1595ක වගේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා ලොකු චෝදනාවක් මේ දවස්වල යනවා. මේ සම්බන්ධව විවිධ කතාබහ තියෙනවා. මේ සීනි සම්බන්ධව මේ චෝදනාවට ලක්වන පුද්ගලයන් පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට බොහෝ සෙයින් පක්ෂපාතීව ප්‍රතිපාදන ලබා දුන්න පුද්ගලයන් නිසා මේ පහසුව ඔවුන්ට සැලසුවා. එයින් රටටයි අලාභ හානි සිද්ධ වුණේ කියන කතාව තමයි බහුලව අපිට අහන්නට ලැබෙන කතාව. දැන් මේ කතාවට පිළිතුරු මොනවද තියෙන්නේ? මේ චෝදනා එල්ල කළාට මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි මීළඟට දැනගන්න කැමතියි.
ඔව් දැන් පහුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක ජනතාවට සාහන සලසන්න ආණ්ඩුව පියවර කිහිපයක් ගත්තා. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල අඩු කිරීම, මිල පාලනය, උපරිම මිල අවම මිල තීරණය කිරීම, මේ වගේ අවස්ථා අපි දැක්කා. එක වෙලාවක සීනි සඳහා ආනයන බද්ද රුපියල් 50ක් තිබුණා. ඒක 125ට අඩු කරා. එකවර සීනි කිලෝවකින් 49.75ක බදු අඩු කිරීමක් සිද්ධ වුණා. ලංකාව වැඩි වශයෙන් ලංකාව සීනි ආනයනය කරන රටක්. වාර්ෂිකව මගේ මතකයෙන් ඉවරදි නම් මෙට්‍රික් ටොන් 70,000 අපේ පරිභෝජනය සඳහා අවශ්‍ය වෙනවා. එතකොට මේකෙන් වැඩි ප්‍රමාණයක් අපි ආනයනය කරන නිසා සමාගම් 5-6ක් අතරේ තමයි මේ ආනයන කටයුත්ත සිද්ධ කරන්නේ. ශ්‍රී ලංකාවට කරන සීනි ආනයනයෙන් වැඩි ප්‍රමාණයක් 60% විතර ප්‍රමාණයක් ආනයනය කරන්නේ විල්ම සමාගම කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේ බදු අඩු කරලා ජනතාවට අඩු මිලට සීනි දෙන්න ගත්ත උත්සාහයේ ඒ ප්‍රතිලාභේ කොහොමත් ජනතාවට ලැබුණේ නැහැ. ඒකත් එක්ක ආයමත් මේ බදු වැඩි කිරීමත් එක්ක ඒ වාසිය එතකොට ඒ අනුව ඒ මොහොතේ රට ඇතුළට සීනි ගෙනාපු සමාගම් වලට යනවා. ඒ අනුව විල්ම සමාගමට මේ ලාභයෙන් වැඩි කොටසක් ගියා. සහ රොබට් සඳහන් කළා වගේ රුපියල් බිලියන 15.9ක් සීනි ආනයනය හරහා සහ මේ සීනි බදු අඩු වැඩි කිරීම හරහා සිද්ධ වුණා කියන චෝදනාව තමයි විපක්ෂය කරන්නේ. ජාතික ජනබල වේගය නියෝජනය කරලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් චෝදනා වර්ගන අධිකරණයටත් මේ වෙනුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් ආණ්ඩුව කියන්නේ මේක දස්තු තීරණයක් වෙනස් කිරීමක් නිසා ආණ්ඩුව කාටවත් සහයෝගය දෙන්න ගියේ නැහැ කියලා. ඔබත් කිව්වා වගේ පෞගිය ජනාධිපතිවරණයේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු කණ්ඩායම් මේ අතර ඉන්න නිසා, විශේෂයෙන් විල්ම සමාගමටත් එහෙම ලේබලයක් ඇලවිලා තියෙන නිසා මේක හිතාමතා කරපු අර ගජමිතුරන්ට සාන දෙන්න ගත්තු තීරණයක් කියලා විපක්ෂය හඳුන්වමින් යනවා. ආණ්ඩුවත් ඊට ප්‍රතිචාර දක්වනවා. එහෙම ආයතනයකට දෙන්න ගත්තු තීරණයක් නෙමේ, පෞගේ කාලේ තීරණ කිහිපයක් ගත්තා. ඒ වගේ තීරණයකදී වෙච්චි දෙයක් කියන එක තමයි ආණ්ඩුව පැත්තෙන් සඳහන් කරලා තියෙන්නේ.
දැන් මේ බදු අඩු කිරීම තාමත් ක්‍රියාත්මකද නැත්නම් මේක නැවත වතාවක් ඒ බද්දම යලිත් පැනවිලා දාපහු?
ඔව්, පස්සේ බදු සංශෝධනයේ ආයිමත් ක්‍රියාත්මක කරා. ඒ අනුව තමයි මේ පාඩුව සිද්ධ වුණා කියලා ගණන් බලන්නේ.
හොඳයි, දැන් මේ ඔතන කතාවක් තියෙනවා. දැන් කවුරුත් චෝදනා කරනවා රුපියල් 50ට තිබුණු මේ බද්ද 125ට අඩු කළයි කියලා. හැබැයි ඒක කලින් උත්සිද්ධ වෙලා තියෙනවා, කලින් ආණ්ඩුවෙන්. මේ හෙළිදරව් කිරීම සිදු කළේ ජානක වක්කුඹුර
2016 3 මාසේ 8 සීනි බද්ද තිබුණා රුපියල් 30. මේක නැවත වරක් 9 මාසේ 7 125 බවට පත් කරා. එතකොට ජනතා විමුක්ති පෙරමුණයි ඔය සමග ජන බල වේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ. එහෙනම් එදා 725ට අඩු කරාම රුපියල් 29.75ක් මේ රටට අහිමි වෙලා තියෙනවා. එතකොට ඔය හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණනේ අධිකරණ යන්න. හඳුන්නෙත්ති මහත්තයා එතකොට හිටියේ කෝප් කමිටුවේ සභාපති. නීතිය ක්‍රියාත්මක කරාද? නැහැ.
හැබැයි ඉතින් මේ ඒගොල්ලොත් එකයි මේගොල්ලොත් එකයි අර අපි කොයි කවුරුත් කියන්නේ උණුත් එකයි මුණුත් එකයි කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ ලේකම් විජිත හේරත් කියන්නේ.
මහා බැංකු බැඳුම් කර ගනුදෙනුණු සිද්ධ වූ හා සමාන වෙච්ච ආයතන ගනුදෙනුවක් තමයි සිද්ධ වුනේ. එතන සිද්ධ වුනේත් බැඳුම් කරවල පොලි ප්‍රතිශත වෙනස් කරා, ඒකේ වාසිය බෑනට දුන්නා. මෙතන වුනේත් සීනිවල බදු ප්‍රමාණය අඩු කරා, ඒකේ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජමිතුරට දුන්නා. ඒගොල්ලෝ බැංකුව මං කොල්ල කෑවා, මේගොල්ලෝ සීනි කොල්ල කෑවා. ඉතින් උණුත් එකයි මුණුත් එකයි.
සමග ජනබලවේගයේ ගාන්ත කරුණාතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා දැන් මෙහෙම එහෙට මෙහෙට බෝල පාස් කර කර ඉඳලා හරියන්නේ මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා. ඔවුන්ගේ යම් යෝජනාවක් ඔහු හෙළිදරව් කළා.
මේකේ බෝලේ කොයි පැත්තට පාස් කරත් අද මේ මහා වංචාව පිළිබඳව රටට එළි වෙලා තිබෙනවා. අපි අභියෝග කරනවා රජයට මේ මහා පරිමාණ සීනි බදු වංචාව ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා.
හොඳයි, අපි මීළඟට අවධානයට ලක් කරමු ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සහ ඒ සම්බන්ධව වන ක්‍රියාදාම. ඒ වගේම අලුත් නීති කිහිපයකුත් මේ නිරෝධායන ක්‍රියාවලිය හා සම්බන්ධව ක්‍රියාත්මක කරන්නට යනවා කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. විදේශගතව සිට ශ්‍රී ලංකාවට යන පුද්ගලයන්ට මේ කරුණු ඉතාමත්ම වැදගත් වේවි. වැඩි විස්තර දැනගන්න කැමති මනෝජ්?
අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්න සෞඛ්‍ය බලධාරීන් තීරණය කරලා තියෙනවා. ලංකාවට විදේශ රටවල ඉඳලා එන ශ්‍රී ලාංකිකයින්ට උපකාරකයින් තමයි මේ නිර්දේශයක් ලක් වෙන්නේ. කොවිඩ් මර්ධනය එන්නත ලබාගෙන ලංකාවට එන ශ්‍රී ලාංකිකයන්ව ගෙවල්වල මෙමණකම නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. දැන් අද දවසේ වගේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි කියලා ඊයේ හමුදාපතිතුමා කොවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානි ඇටියට සඳහන් කළා. විශේෂයෙන් විදේශයන්වල ඉඳලා ලංකාවට එන අයට දින 14ක නිරෝධායන කාලයක් දැනට ක්‍රියාත්මක වෙනවා. මේ නිරෝධායන කාලය දවස් 7කට අඩු කරන්නත් යම් උත්සාහයක් සූදානමක් තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වලා තිබුණා. ඔවුන් කියනවා රට ඉඳලා එන අය ගෙදර නිරෝධායනය වෙනවනම් ආපු කෙනා නෙමෙයි ගෙදර අයම නිරෝධායනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි කියලා ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. අපි බලමු බොහෝ දුරට අද දිනේ වන විට අලුත් මාර්ගෝපදේශ නිකුත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවට මේ කොවැක්ස් පහසුකම යටතේ මේ කොවිෂීල්ඩ් එන්නට ලැබුණා කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ එකඟතාව අනුව වැඩි පුද්ගලයින් සඳහා තමයි කොවැක්ස් පහසුකම යටතේ ලැබුණු එන්නත් කරණය කිරීමේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒක දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ට ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ඒ අනුව අපි බලමු ඉදිරියේදී එහි වාසිය ලංකාවට ගන්න කමක් වේවිද කියලා. ක්‍රමයෙන් ලෝකයේ වගේම රට ඇතුළේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අපිට වාර්තා වෙමින් තිබෙන කාලයක්.
සූතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තියෙන අලුත් තොරතුරු අවත්කාලීන කරන්නට අදත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එමනම් අපි අලිත් හමුවෙම ලබන සතියේ සඳදා. අයිබෝවන්.
අයිබෝවන් දිනෘති බොහොම සුපිරි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.